අයියෝ බැටරිය සුට්ටයි නේද?
දැන් කොහමද දන්නවද? මොකද කියන්නේ? දමසන්නේ මේක කියන්නා ඒ කියන්නේ ඉතින්ලා අනිත් එක කියන්නේ මේක මේම ගන්නකො දැන් මම ඉස්සර මතුන් කර අදහසක් ඇතිුනේ කීයේක භවනා කරනකොට හොඳට මතකෙන් තේසනයි මුංචිනු පුංචි උපන් ළමයි කියන්නකො හරිද දැන් මේ ළමයාටත් දැන් රූප පේනවා සද්ද ඇහෙනවා කියන සිද්ධි වෙනවනේ. නමුත් මේ ළමයා දන්නේ නැහැනේ මේ ඇහැ මේ රූප මේ චක්කු විඥාන ඒව මොකුත් කතා දන්නේ නැහැනේ. එතනද වෙන්නේ යම් රූප ස්වභාවයක් කියනනම් ඒ ගැටිලා හිත ඉපදිලා ඒ හිත උපදින කුරි ස්පර්ශ වල ස්පර්ශින්ස වේදනා සංඥා තියලා හැම වෙලෙම විඥාණය දැනගන්නවා. කියන මේ ටික ඉබේම පෙර කර්ම විපාක කියන්නේ ධර්මතාව ටිකක්. හරිද? රූප ගැටුනහම හිත පිපදිනවා කියන එක හිත උපන්නහම ඒ සිතේ මේ වගේ ඒ වේදනා සංඥා කියන තයිසිකේ දෙන එක ඒ ධර්මය දැනගන්නවා කියන සිද්ධිය වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ ළමයා ලොකු වෙනකොට අපිට අල්ල කියන්න පුළුවන් වුණොත් මෙහෙම. දෙලින්ම මේ ස්පර්ශය නිසා ඒ කියන්නේ මේ සිතේ උපදින ධර්මයමයි සිතෙන් දැනගන්නේ කියලා තැනකින් දැන් හැම වෙලේම වෙලා තියෙන්නේ එහෙමනේ. ඒ කියන්නේ දැන් රූප සිතේ කුච්චිය අහුවෙන්නේ නැහැ. හිතට අහුවෙන්නේ හැම වෙලේම හිතේ යෙදිච්ච ධර්මතාව ටිකනේ. එක්පාරකින්සලා වේදනා සංඥා චේතනා ඒ හිතේ දෙන ඒ ධර්මෙම දැනගන්නේ. දැන් ලොකු වෙන මට්ටමට එනකොට කියන්න පුළුවන් මොනවද කියලා දුන්නොත් මේ හිතත් එක්කම උපදින ධර්මය හිතෙන් දැනගන්නේ. මේ හිත නිරුද්ධ වෙනකොටම ඒ ධර්මය නිරුද්ධයි කියලා විඤ්ඤාය විච ධර්මය තියෙනවා යන ගණිතයක් නැහැ නේ. එතකොට දැන් මෙයාට රූප කතාවක් ගැන ඕනෙම නැහැ. දන්නේම නැන්නේ හම්බ වෙච්චම නැති දෙයක් ගැන. ඒක කවදාවත් හම්බ දැන් මොකද දැන් මේ වගේ රූප ගැටල හැමදාම හිතෙන් විඤ්ඤාය වෙන්නේ මේ වගේ සිද්ධියක් නේ. හරිද? මේ වෙන සිද්ධියම හිතෙන් විඤ්ඤාය වෙන්න දැනගන්න ධර්මතාවතික ගැන නෙවෙයිද? ඒ කියන්නේ අපේ දැනුමට කවදාවත් අහු නොවිච්ච දෙයක් ගැන කෙලෙසේ දෙන්නේ නැහැ නේ. විඥාණයට අධ්‍යක්ෂීම ලැබෙන ටිකක් තියෙනවා නම් ඒ ටිකේ ස්වභාවය කියලා දුන්නොත් තේරෙනවා. ඒ කියන්නේ කවදාවත් හම්බ නොවිච්ච දෙයක් ගැන තුන් කාලෙම කෙලෙසේ දෙන්නේ නැහැ. තුන් කාලෙම දැන් හැමදාම වෙලා තියෙන්නේ හිතෙන් හිතේ කුපදින ධර්මෙම විඤ්ඤාය වෙලානේ. ඒ ධර්මය ආවේ කොහොමද නාවේ කොහොමද කියලා කතාවක් නැහැ දැන්. අපි දැනගත නොදැනගතත් ඒ සිද්ධිය දැන් වෙලා එනවනේ මෙහෙම. හරිද? දැන් කර්ම විපාකයට අපි දැනගත නොදැනගතත් මෙහෙම මේ ධර්මතාව වෙලා ස්පර්ශය වෙලා මේ වගේ ධර්මතාව යෙදෙනවා හිතට. දැන් අපිට හැම වෙලෙම විඤ්ඤාය වෙන තැනින් අහු වුණා. කියන්නකෝ. ආපහු දැන් අපිට රූපය කියන්නේ මොකද්ද මෙහෙම කියලා හොය හොයවත් යන්න ඕනේ නැහැ. තේරෙන්නේ නැද කිනේ? හරිද? දැන් එහෙම පොඩි ළමයෙක් එතකොට එයා දන්නේම නැහැ. එයා ලොකු වෙනකොට හැම වෙලාවෙම හිතත් එක්කම උපදින ධර්මෙම හිතෙන් දැනගන්නව නේද කියන මට්ටමක්ම හැම වෙලෙම හම්බුනේ. ස්පර්ශ නිසා මේ ධර්මෙ උපනා නේද ස්පර්ශ නැතිව නේද කියලා ස්පර්ශ නිරෝධයක්ම හම්බුනේ. තේරෙනවද? එතකොට ඉබේමයි හිත පැත්තට යොමු වෙලා තියෙන. ඒ කියන්නේ හිතත් එක්කම උපන ධර්මෙම හිතෙන් විඤ්ඤාය වෙන්නේ. තියෙන කරුණ. හරිද? මෙහෙට යොමු වෙනවා කියන ගතිය හිතින් හැම නැති වෙනවා.
සමාතුලම හිත
රැඳී බව තියෙනවා. එහෙනම් දැන් වෙන හදේකීමක් නැහැනේ. ඕක තමයි ඇත්ත මට්ටම. නමුත් දැන් එහෙම නැතුව මෙහෙම ස්පර්ශ නිසා විඤ්ඤාය වෙන ධර්මය රූපය කියලා මෙහෙම ඇවිල්ලා දැන් අපිට තියෙන ආශ්‍රවය. හරිද? දැන් අපි මේ නාම රූප දෙක බලන්නේ රූප නිසා ගැටීම නිසා හිත උපදිනවා ස්පර්ශ නිසා මේ ධර්මය ඇති වෙනවා මෙහෙම බලනකොට අපිට මේ ඇත්ත යම් දවසක මේ ඇත්ත මෙතනෙම සහත් වුණා. මෙතෙන්ටම ආවොත් එදාට අපිට ආපහු මේ ටික අතහැරෙනවා. අනාශ්‍රව මට්ටමට මේ ආශ්‍රව කැපෙනවා. මේ හුරු කැපෙනවා. ඇත්ත ඇති හැටි පෞසෙන් ධර්මතාවයෙම දකිනවා. අපි මෙහෙම දැනගත්තා කියලා මේ රූපවල කෘත්‍යයක් තියෙනවා නම් ඒක නොවී තියෙන්නේ නැහැ. අපේ දර්ශනපතෙන් මිදෙනවා ඒක. ඒ කියන්නේ අපි අනවශ්‍ය බරක් මේ අරගෙන යන්නේ. ඒ කියන්නේ රූප වලටත් යොමු කරගෙන මෙව කරගෙන මේ අනවශ්‍ය කෙලෙසයක් අපේ තියෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම අපිට හම්බෙලා තියෙන මෙහෙම සිද්ධියකින්. මොකද චක්කු විඥානය උපන්නාම ඒ හිතේ එක්සෙනිකව ගත්තා. ඒ හිතේ සහජාත චක්කු සම්පස්යෙන් උපන ධර්මෙමයි ඒ හිතේ විඤ්ඤාණය වුණේ. ඊට සම්පටිච්චෙන් හිත ගත්තාමත් එහෙමයි. හැම හිතකම හිතක් වශයෙන් ගත්තාම හම්බෙලා තියෙන එකයි. ජවල මට්ටමට යනකොට අපිටත් ඒ හිතේ ඇත්ත හම්බුනොත් මේ සිත සමග උපන ධර්මයේ දැනගන්නේ කියලා අපිට මේ හැම තැනකම තිබුණ ඇත්තයි සත්‍යයි. එතකොට සත්‍ය අවබෝධයක් නෙවෙන්නේ. ඒ ඇත්ත දකින කමටම මේවා අතහැරෙනවා මිසක. එහෙම නැතුව මේවා අතහරින්න අමුතුින් හදනවා නෙමෙයි හැමදාම තිබුණු මට්ටම මේ. පවතින මට්ටම මේ. එහෙම නැතුව රූප අපිට හම්බ වෙලා නම් අපිට එහෙම මිදෙන්න බෑ. එකන ප්‍රතිසන්දී ඉඳලා අපිට ඇත්තටම මේ වගේ විඥාණයෙන් එකන විපාක මට්ටමක රූප මෙහෙම ඇසුරුණා නම් ඒක පෞතින් ධර්මතාවයක් නෙවෙනවා රූප මිදෙන්න බෑ මොකද දැන් අරුපි භ්‍රම ලෝකෙමත් ගත්තාම එකන දැන් පවතින මට්ටම මේකම හින්දායි එහෙම පවතින්න පුළුවන්කම තියෙන්නේ
දැන් ධර්මතාවයක්
තියෙන නිසායි එතකොට අදද මේකේ ඇත්ත මේ මට්ටම අපිට යම් කෙලෙසයක් එක්කයි මෙහෙම මේ රූප ඇතුළු වෙන්නේ සුකසුරු කරන මට්ටම් කාම භවයේ වේවා රූප භවයේ වේවා දැන් ඒ ලෝකෙ තුල පවා කෙලස් අඩුකමක් තමයි අර අරූපී භවයේ මට්ටම. එතන එහෙම වුණාට ඒ හිත සමගම උපන්න ධර්මය දන්නවයි කියන මට්ටම නෑ. ඒ නුවණ නෑ. ඒක එතන සංකලේශී භව. ඒ කියන්නේ එතන පරික්ෂ සම්පන්න භව දන්නේ නැහැ එතන. ඒකයි. අරූපී භවය. එතකොට එහෙම ගත්තහම මේ හිතට පරිබාහිර කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ අපිට. සිතේ අධ්‍යක්ීමට පරිබාහිර කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙම හම්බ වුණොත් නිමිති හිටිනවමයි.
ඒ මෝඩකම දුරු කරන්න තමයි අපි දැන් මෙහෙ
ඉඳලා බලන්නේ විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ මේ නාම රූප දෙක පිළිසින් දකිනකොට අපිට හැම වෙලාවෙම රූප නිසා නාම ධර්ම ඇතිලා නාම ධර්මමයි විඤ්ඤාය වෙන්නේ කියන මේ අවබෝධයෙන්. අන්තිමට මේ නෝන ස්ථාවර වෙන්න මේ රූප පැත්ත තමයි කැපෙන්නේ. මෙහෙම. අතහැරෙන්න ඕන. ආපහු මෙහෙ යන්න ඕනේ විදර්ශනා කරන්න. එතකොට ඇත්ත තමයි හැම වෙලාවෙම චිත්ත සහජාතෝ ධර්මයම්මයි සිතේ විඤ්ඤාය වෙන්නේ. ඒ කියන්නේ විඥානේ තමයි මේ වේදනාවේ රසෙ විඳින්නේ හඳුනන්නේ. ඊට පස්සේ විඥානයේ කෘත්‍ය ටික මේවා හා සම්බන්ධයි. මෙහෙම තියෙනවා. ඒක කිසිම කලක රූපේ හිතේ ගැටෙන්නෙත් නැහැ හිතේ යෙදෙන්නෙත් නැහැ කියලා කියන්නේ. එතකොට රූපය අපිට කිසිම වෙලාවක ඍජුව ආරම්මණය වෙන්නේ නැති බව අපි දැනගන්න ඕනේ. දැන් මෙහෙම රූපේ නිසා නාම ධර්ම ඇති වුණාම නාම ධර්ම දැනගත්තාම මේ සිත නිරුද්ධ වෙනකොට මේ සිතේ තිබුණු නාම ධර්ම අරමුණු කරගෙන තමයි හිත ආපහු රූපෙට බැසගන්නේ. හිත බැසගත්ත නිසා හිතේ මේ වගේ ආයිත් ඒ රූපය නිසා වේදනා සංඥා වේදනා. දැන් හිත රූපෙට බැසගත්ත මෙතෙන්ට ආපහු නිසා රූපය නිසා වේදනා සංඥා වේදනා. ආපහු මේ වේදනා සංඥා අරමුණු කරලා අපි මෙහෙම යමු වෙනවා. යමු වෙනකම නිසාම ආපහු මෙහෙම හම්බ වෙනවා අපිට. කියලා හැම වෙලෙම නාම ධර්ම නිසාමයි රූපෙට යොමු කරන්නේ නාම ධර්මමයි දැනගන්නේ රූපේ පැත්තක ඉඳලා මේ කෘත්‍ය කරනවා ඉතින් ඒක එතරම් තිබුණ තැනම මේ මෝඩකම දුර වෙනකන් අපි රූපෙ මිදෙන්නේ
මේ ධර්මතාවක් වශයෙන් තියෙනවා මේ රූප ආධ්‍යාත්මික රූප වලට බාහිර රූප ගැනම සිත්නාදීව
උපදින බව ඒක ධර්මතාවයක්මයි හරිද නමුත් දැන් අපිට ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා විදර්ශනා කරන්න වෙන්නේ අපිට රූප ගැන දැනුමක් තියෙන නිසා. යම් දැනුමක් තියෙන හින්දා. ඒ කියන්නේ කෙලෙසයක් තියෙන හින්දා. දැනුම කියන්නේම ලෝක තුල යම් කෙලෙසයක්. ඒ කියන්නේ රූපයක් ගැන දන්නවා කියන බවම ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන එකක් නේ අපිට. ඒ කියන්නේ අන්තිමට අපිට රූපෙ මිදිලා ඒ කියන්නේ මේ මෙහෙම චිත්තජයසික කියන මට්ටමම අපිට මතු වුණා. එදාට අපිට රූපය ගැන විදර්ශනා කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. දැන් රූපේ නැති කතාවක් කියන්නවත් අපිට ඇති කතාවක් වෙලා තිබුණොත් එපේ. දැන් මේ නැහැ කියන කතාවක්වත් කියනව නෙමෙයි. රූපේ නැහැ කියන්නවත් රූපය ගැන දැනුමක් අපිට නැහැ. ඒ කියන්නේ අපේ දැනුම් පරාසයෙන් මිදෙන නමු ධර්මතාවය වෙනවා. අපි රූපේ නැහැ කියලා කතාවක් කියනවවත් නෙමෙයි. රූපේ තියෙනවා කියන කතාවෙන් අපි එකනේ අපිට හම්බුන්නේ නැති දෙයක් අරඹයා අපිට කෙලෙසිය දෙන්නේ නැහැ නේ. එහෙම සිද්ධියක් තියෙනවා. දැන් පුංචි කාලේ ඉඳන්ම වෙලා තියෙන සිද්ධිය මෙහෙම සිද්ධියක් වුණා. ඒ කියන්නේ සිතක උපන ධර්ම එහෙම දැනගෙන තියෙන කියන මට්ටමක් ආවෝ. ওই මට්ටම අපිට හම්බ වුණා. මෙහෙම හම්බ වුණා කියලා මේ සිද්ධිය නොවී ඉන්නේ නැහනේ. ඇත්ත නෙමේ. අපි ඇත්ත අවබෝධ කළේ. එතකොට අපිට අවබෝධ වෙච්ච තැනින් හම්බ නොවුණු දෙයක් ආරම්භය තීරණය කරන්න යන්න ඇත බව හෝ නැත කියන දැනුම නැහැ. කින තැනකට එනවා.
අනිත්
එතන සිද්ධියනේ. ඒ කියන්නේ ඒ ධර්මතාව නිසා මෙහෙම කෘත්‍යයක් කරනකොට සිත් තිබුණේ මෙහෙම. මොකද ඒ සිතින් උපදින ධර්මතාවම සිතින් දැනගන්නවා කියන සිද්ධිය වුණාට රූපෙට ඇඳෙන ගතිය නැති හින්දා යාට අපෝ එතන එහෙම කෙලෙසයක් නැති හින්දා මතක කියන එකක් නැත්තේ. මෙහෙම මෙහෙම දේවල් තියෙනවා කියන තැනක රැඳුන්නේ නැත්තේ පොඩි කාලේ. කෙලෙස් නැත්තේ ආපහු ඒ තුල අරගෙන සැකහෝ විඳින්න මනසින් ගන්න ධර්මතාව නැහැ. ඒ කියන්නේ යම් ආයතන කෙරලා සිත් උපදිනකොට ඒ ධර්මියොම දැනගන්නවා කියන ධර්මතාවය තුල ඉන්නේ. එතන අනුසය කියලා කියන්නේ මේ සිද්ධිය සාමන නොදන්නවා. ඒකේ විපාකයේ තමයි ලොකු වුණාම මෙහෙම රැවටෙන්න පුළුවන්කම තිබුණ එක. හරිද? කෙලෙසේකට තියෙන දැනට ඒක.
සංහවපාදානෙච්චාම හිතින්නේ.
සංහවපාදාන කියන්නේ අපිට මෙහෙම මෙහෙම නිමිති ගත්තාම යොමු වුණාම හිතින්නේ අපි. එහෙම හිතින්නේ ධර්මතාවයක් නෑ එතන. හරිද? එතකොට මෙන්න මේ මට්ටම තමයි මම ඔය කියන්නේ. දැන් අපිට මේ ධම්මසංගමයේ සිද්ධාත්තු. හරිද? දැන් ඕනම හිතක් අරගෙන ගත්තොත් දැන් මේක ශුන්‍යතාවය කියලා පෙන්නනවානේ. ඒ කියන්නේ දැන් යම් හිතක් ගත්තාම ඒ හිතක් කියන තැනක තියෙන ධර්මතාව ටික බෙදෙන ඔක්කොම. හරිද? හිතක තියෙන හිත කියන්නේ මොකද්ද? ඇයිස කියන්නේ මොකද්ද කියලා පෙන්නලා ඊට පස්සේ ඒක තව පෙන්නවා කොට්ටාසවාරය කියලා. ඊට පස්සේ කොට්ටාසවාරය කියන තැනදී එනේ මේ මොනවද ඒ වෙලාවට තියෙන්නේ කියලා කොට්ටාසවාරය පෙන්නනවා. හරිද? මේ කොට්ටාසවාරයේදී එතන තියෙන කොටස් ටික කරුණු ටික ස්කන්ධය දෙකේ ගහකකෙද්ද ආයතකෙද්ද කියලා කියනවා. ඒ කියන්නේ යම් අපි යාම දැනගන්නවා දකින්නවා කියන වෙලාවට අපි දැන් කර්මසිතක් ගන්නකොට කර්මසිතක හරිද? කර්මසිතක දැන් මේ කොට්ටාසවාරය කියන එක පෙන්නන්නේ තස්මින් කෝපන සමේ චත්තාරෝ කංගා හොಂತಿ. දැන් මේ කුසල් සිතක් අරගෙන පෙන්නන්නේ මොහ හරිද? එතකොට චත්තාරෝ කංගා හොಂತಿ. දව ආයතනානි හොಂತಿ. දේහ ධාතු හොಂತಿ. සය ආහාර හොಂತಿ. අට ඉන්ද්‍රයන් හොಂತಿ. සත්ත බලාණි හොಂತಿ. කය හේතු හොಂತಿ. ඒකෝ පස්සෝ හොති. ඒකෝ වේදන හොති. ඒකෝ සංඥා හොති. ඒකෝ චේතන හොති. ඒකෝ චිත්තං හොති. ඒකෝ වේදනා කන්දෝ කියලා මේ ටික පෙන්නනවා. හරිද? දැන් ඒ වගේ තැනක තියෙන්නේ චත්තාරෝ කන්දා හොන්ති. හතර ස්කන්ධයක් තියෙන්නේ. මොකද දැන් මේ සිතක් හටගන්නේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රූපෝ හෝ සද්ද හෝ ගන්ධ මේවා අරමුණු කරගෙන පහළ වෙන කුසල් සිත ගැන මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට ප්‍රතිසංගේ කියන්නේ කුසල් සිත කියන මට මේක රූපේ නෙමෙයි නයි. තේරෙනවද? කුසල් සිතක තියෙන ඒ චෛසික ධර්මයි සිතයි සම්බන්ධව මිසක අපිට අපව විපාක පිණිස පවතින කර්මයක් වෙන්නේ. එහෙම රූපෙට ඇඳිලා ඉන්න එපා. තේරෙනවද? දැන් රූප ආලම්බණය කරගෙන උපදින සිතේ මේ වගේ වේදනා සංචෛසික හේදෙනවා. එතකොට සිත දැනුවත් වෙන සිතට හසු වෙන රාග අලෝභදේස අමෝහය යෙදෙන. ඒ කියන්නේ හිතන්න පුළුවන් ඒ මට්ටමේ තියෙන්නේ මොනවද? හතර ස්කන්ධයයි. හරිද? එතකොට හතර ස්කන්ධයයි ආහාර 3යි ධාතු 2යි ආයතන 2යි ඔය වගේ තියෙනවා. ඊට පස්සේ හැම විපාක සිතක් ගත්තත් හරිද? චක්කු විඤ්ඤාණ වගේ සිතක් ගන්නකොට ඒ සිතෙත් ඔය ටිකමයි පෙන්නන්නේ. දැන් ඒ වෙලාවට තියෙන්නේ මොනවද? ආයතන දෙකයි. චක්කු විඤ්ඤාණ මට්ටම. මන ආයතනය, ධම්ම ආයතනය. දැන් පවතින ධර්මතාවයනේ මේකෙන් පෙන්නන්නේ. නමුත් එහෙමනම් කියන්න ඕනේ චක්කු ආයතනයයි රූප ආයතනයයි කියලානේ. චක්කු විඤ්ඤාණ මට්ටමට ආයතන වශයෙන් ගත්තොත් ඒ කියන්නේ අපි කියමුකෝ රූප ආයතනය වෙන නිසා පහළ වෙන වේදනා සංඥා චේතනායි කියන්න පුළුවන්. නම් චක්කු විඤ්ඤාණ තියෙන මට්ටමට කියන්නේ මොකද්ද? ආයතන දෙක හැටියට හම්බෙන්නේ මන ආයතනය, ධම්ම ආයතනය. හරිද? ඒ කියන්නේ පවතින ධර්මතාවය. එතකොට ආහාර තුනයි, පස ආහාර, මන සංජිතන ආහාර, විඥාන ආහාර. එතකොට ස්කන්ධය හතරයි, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ හැම සිත්මට්ටමක්ම එකයි. හරි. ධාතු තුනයි. මනෝ ධාතු, ධම්ම ධාතු, මේ නෑ ධාතු දෙකයි. ධම්ම ධාතුවයි චක්කු විඥාන ධාතුවයි. හරිද? අපි ඒක බලමුකෝ. දැන් මේ සිතක තියෙන්නේ ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. කර්ම සිතක. හරිද? ධම්ම ධාතුව නෑ එතන. තේරුණාද? එකෙන්ද වේදනා සංඥා චේතනා ওই දැනගන සිතයි නේ තියෙන්නේ. මනෝ විඥාන සිතයි ධම්ම ධාතුවයි. අපි දැන් විපාක සිතක් වගේ අරගෙන බලමු. රූප චර විපාක. සාමාවිතර කුසල. අව්‍යාකට විපාක චිත්තානි විගෙමුකෝ අව්‍යාකට විපාක කියනකොට යස්මින් සමේ කාමවචරස කුසලස කම්මස කතත්ත උපචිත්තත විපාකං චක්කු විඥානං උප්පන්නෝ හෝති උපේක්ෂා ගතතරං රූපාරම්මණ කියලා. දැන් මේ චක්කු විඥාන සිත හරිද උපදින වෙලාවේ තියෙන ධර්මතාව ටික පෙන්වනවා. දැන් ඒක අපි පොට්ටාස වාරයේ ශුන්‍යත වාරයේ බලමු. හරිද? ඔන්න දැන් ඒකේ කොටස වාරේ තියෙන්නේ මොකද්ද? තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ. දව ආයතනානි හොಂತಿ. දෙහි ධාතු හොಂತಿ. සයෝ ආහාර හොಂತಿ. තීන ඉන්ද්‍රයනි හොಂತಿ. ඒකෝ පස්සෝ හොති. හරිද? ඒකෝ චක්කු විඥාන ධාතු හොಂತಿ. ඒකෝ ධම්ම ආයතන හොಂತಿ. චක්කු විඥාන ධාතුවක් ධම්ම ආයතනයක් තියෙනවා මිසක. හරිද? ඒකෝ ධම්ම ධාතු හොಂತಿ. දැන් චක්කු විඥාන ධාතුයි ධම්ම ධාතුයි මිසක එතන තියෙන්නේ. තේරුණාද? එකෙන ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා චක්කු විඤ්ඤාණ ධාතුට අහුවෙලා කියන සිද්ධියක් මිසක තියෙන්නේ. රූපය අහුවෙලා නෙමෙයි. නැත්නම් චක්කු විඤ්ඤාණ ධාතුයි රූපයයි නේ තියෙන්න ඕනේ.
චක්කු විඤ්ඤාණ ඒ දැන් මතන මේ ධර්මනේ.
ඉතින් ඒක තමයි. දැන් හිතේ වේදන ධර්ම කියන්නේ දැන් අපි දැන් රූපයේ විඤ්ඤාය වුණා නම් ඒ කෙලින්ම දැන් මේකේ රූපයත් ගන්න වෙනවනේ. දැන් හිතේ යෙදෙන ධර්මතාව ටික ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් මේ චක්කු විඥානය කියන අවස්ථාවනේ. එතකොට චක්කු විඥාන කියන අවස්ථාවේදී
ආයතන
වශයෙන් තියෙන්නේ මන ආයතනේ ධම්ම ආයතනේ. දැන් චක්කු විඥාන ධාතු අවස්ථාවේදී. හරිද? එතකොට ස්කන්ධ වශයෙන් තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. හරිද? ධාතු වශයෙන් තියෙන ධම්ම ධාතුවයි චක්කු විඤ්ඤාණ ධාතුවයි. ආයතන වශයෙන් තියෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. හරිද? එතකොට මේ දැන් මේ ධර්මතාව ටික ගන්න මේකදී අපි කියමු දැන් චක්කු විඤ්ඤාණ ධාතුවට ධාතුව එතකොට මෙතන කියන්න වෙනවනේ එහෙනම් නැත්තම් අපිට රූප ධාතු මේ කියලා පෙන්වන්න පුළුවන්. රූප ධාතු මේ චක්කු ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියලා. තේරුණාද? දැන් චක්කු විඤ්ඤාණ ධාතුයේට ආරමුණු වෙලා තියෙන ධම්ම ධාතුව මිසක. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ ධාතු කියන තැන එතන අපි දැනගන්න තැන ධර්ම ධාතු කියන ස්වභාවයක් තියෙන්නේ මිසක. එහෙම නැතු රූපයේ කියලා ධර්මතාවයක් නෙමෙයි අපිට තියෙන්නේ. දැන් රූපය ආරම්භණය කරගෙන පහළ වෙච්ච සිටේ දැන් තියෙන්නේ මෙහෙම ධර්මතාවයක්. විපාක හැටියට අපිට හම්බ වෙන. දැන් මේ විපාක සිතන කියන්නේ දැන් විපාකයට අපිට රූපයක් හම්බ වෙන්නේ නැති මට්ටමනේ මේ පෙන්වන්නේ. දැන් විපාක සිතක් නේ. විපාක සිතනේ පෙන්වන්නේ විපාකයට පෙන්වන ධර්මතා ටික අහුවෙන්නේ මේ ටික විතරයි. තේරෙනවද? විපාකයට රූපයක් අහුවෙනවා නම් දැන් මේ ටික පෙන්වන්න ඕනේ. දැන් විපාක සිත කිව්වහම ඒ කියන්නේ දැන් මේ ටික මේ සිතේ අත්දැකීමකට සිතට හසු වෙන ධර්මතා විතරමයි විපාක. හරිද? මේ වෙලාවට දැන් පෙර කර්මයට විපාක කියලා අපිට හම්බ වෙන ටික තමයි මේ ටික. තේරුණාද? එතකොට අපිට මේ විපාක තියෙන ධර්මතා ටිකේ ස්වභාවය ඒ විදිහටම දැක්කොත් අලුතෙන් කර්ම නැහැ. ඒ කියන්නේ ආපහු රූප වලට යන්න තියෙන හේතු නැහැ. ආපහු ඈදෙන්න තියෙන හේතුව නැහැ. විපාකේ විපාකේ ඉවර වෙනවා.
එතකොට දැන් මේ විපාකයේ සමග දැන් ඒ සිතස් සමග උපදින රූප ධර්මයෝ කියන්නේ
ඒ සිත සමග උපදින ධර්මතාව නැහැනේ මේ. ඒ කියන්නේ පංචායතනයේදී රූප උපදවන්නේ නැහැ සිතේ.
විපාකවත් අපි ප්‍රතිසන්දි සිතක්ද?
ඒක තමයි දැන් ඒ ප්‍රතිසන්දි විපාක සිත් වෙනම පෙන්නවන්නේ. ඒ සිතකට තියෙනවා.
හරි.
පෙන්වන්නේ නැහැ. එතකොට මොකද මේ හැම දෙයකින්ම වෙලා තියෙන්නේ මෙහෙම සිද්ධියක් ඇති වෙන්න මිසක. ඒ කියන්නේ මොන රූපෙතුණු රූපය සැකසෙන්නේ මේ වගේ විපාකයක් විඳින්න මිසක. එහෙම නැතුව රූපේ විපාක නෙමෙයි. මේ වගේ හැක් හම්බුනේ මේ වගේ හිතකින් මේ වගේ විපාකයක් විඳින්න. කියන සිද්ධිය. එතකොට මට ආපහු ඇහැගෙන නිමිත්තක් තියනවා කියන්නේ මට ආපහු මේ වගේ විපාකයක් විඳින්න. පැවැත්ම. එහෙම නැති වුණොත් දැන් මේ ටික හැදිලා විපාකයක් ආවහම දැන් මේ ටික හේතුවක් වුණානේ මට විපාකය කියන එක දෙන්න. ඒ විපාකේ විපාකයෙන් ඉවර වුණොත් මේ හේතුව ආපහු හැදෙන්නේ. දැන් ඇහැ හේතුවක් නේ මට. තේරෙනවද? රූපේ හේතුවක්. චක්කු විඥානේ හේතුවක්. ඒ හේතු තුනේ විපාකය තමයි ස්පර්ශයෙන් හටගන්න වේදනාව කියන්නේ. දැන් මේ හේත් මේ වගේ විපාකයකට හේතු වෙච්ච ටිකට මේ හේතු වෙච්ච නිසා ටික නිසා හටගන්න ඵලයේ විපාකේන. හරිද? මේ විපාකේ විපාකෙන් ඉවර වුණොත් අපහු මේ හේතු ගැන දන්නේ නැහැ මම. හේතු ගැන මමට දැනුමක් තියෙනවා කියන්නේ ආයෙත් මේ වගේ විපාකයක් වෙන ඉඳලා අපහු මේ වගේ ප්‍රවත්මකට එන්න මට නිමිති තියෙනවා.
එන්න තමයි කර්ම සංස්කාර
වෙලා එන්නේ වෙන්නේ. ඇහත් රූපයක් ගැන ආයෙත් මට නිමිති තියෙන හින්දායි ආයෙත් ඇහත් රූපයක් හැදිලා ආයෙත් මේ වගේ විපාකයක්. මේ විපාකයක තියෙන තණ්හාව තමයි මට මේ වගේ දෙයක් ගන්න අපහු මෙහෙට යොමු වෙන්නේ.
ඒ රූපය ඒ විපාකය සමග චිත්තසහිතක ඉපදුනා කියලා ඒක
ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට අන්තිමට මේ විපාකය කියන එක විඳින්නයි මෙහෙම සැකසෙන්නේ. විපාකය විපාකෙන් ඉවර වුණොත් මේ හේතු ටික නැති වෙනකොටම විපාකය කියන ධර්මතාවය නැති වෙනවා මිසක අපි හේතු ගැන දන්නේ නෑ. අපිද හැම වෙලාවෙම ඵලය කියන තැනින් නම් අපිට අහුවෙලා තියෙන විඥානේ මේ විපාක විඳින තැන නම් අම්බ වුණේ හේතු ටිකට නුවණ මිසක හේතු හම්බ වෙලා නැහැ. එතකොට හේතු ටික නැති වෙනකොටම අපේ විපාකය ඇතහැරලා මිසක අපිට හේතු ටික ගැන ඒත් දන්නේ නැහැ. එතකොට එතනින් ඉවර මිසක මට ආපහු මේක ගැන නිමිති නැහැ. නමුත් මේ හේතු නිසා හටගත්ත විපාකයේ මේ තණ්හාව තමයි මේ හේතු ආවේ කොහොමද කියලා මේ ආපහු ගණ්ඩන මෙහෙම හොදාගන්න. එතෙන් දැන් අපිට රසක් නෙවෙයි මේ රස හැදුනේ කොහොමද කියලා මේ දැනුම ඇති කරගන්නේ අය මේ රසය හදාගන්නනේ අපි කියන්නේ.